ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 විසර්ජන 50 කෙටුම්පත 2025 කාරක සභාව පළවන උපලේඛනය විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ශීර්ෂ 196 ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ශීර්ෂ 186 සහ 227 සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 6 දක්වා කපාහැරීම යෝජනාව වන්ඩබල් ගයන්ත කරුණාතිලක and then වන්ඩබල්
ගරු කථානායකතුමනි 2025 විසර්ජන 50 කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින 2025/3/11 වෙනි අඟහරුවාදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 196 186 සහ 227 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායන කූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරන අතර මෙතෙන් පටන් විවාදය ආරම්භ කරමින් දිලිත් ජයවීර මන්ත්‍රීතුමා අදහස් ප්‍රකාශ
කරයි. You have 25 minutes.
කරු කථානායකතුමනි, පළමුව මම දක්ව ස්තුතිවන්ත වෙනවා මේ ගයන්ත කරුණාතිලක මගේ මිත්‍රයාට මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. මේ ලංකාවේ අපේ මව්බිමේ අනාගතය පිළිබඳ ඉතාම වැදගත් අමාත්‍යාංශ දෙකක් සම්බන්ධව මේ සිදුවන විවාදයේදී මට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම විද්‍යා හා තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථිකය කියන මේ විෂයන් අලලා. ගරු කථානායකතුමනි, අපි මෙම ජාතික ජනබලවේගය රජය පත්වීමට කටයුතු කළ ඔවුන්ගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය සංවාදයට ලක් කළ යුතුයි. මන්දයත් අපි උත්සාහ කරන්නේ සාධනීය සංවාදයක් තුළින් අපේ මව්බිම ඉස්සරහට ගෙනියන්නට. එනිසා මේ විවාදයේ හුදු විරෝධාකල්ප අර්ථයෙන්ම කරුණු නොදක්වා මේ සාධනීය සංවාදයක් කර ගැනීම අරමුණ. කරු කථානායකතුමනි, දැන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු හතක් ඔබ රජය වැයකොට තිබෙනවා විද්‍යා හා තාක්ෂණ විෂය සංවාදයට ලක් කරමින්, විශේෂයෙන්ම මේ රිසර්ච් and ඩිවලප්මන්ට් කියන විෂය සම්බන්ධය. ඒ පිළිබඳ විශාල සංවාදයක් තිබුණා මැතිවරණ කාල සමයේදී. අර මහාචාර්ය ගෝමික උඩුගම සූරේ මැතිතුමා එහෙම ඇවිල්ලා අපි කෙතරම් අමතක කළා දාලා තියෙනවද මේ විෂය කියලා. දැන් ඒක නිසා මේ ඔබගේ චින්තනයට බලපාපු පසුබිම හැටියට ඔබ දක්වා තිබෙන්නේ ලංකාවේ අපි වියදම් කරන ගණනින් ප්‍රතිශතයක් හැටියට 0.14ක් පමණක් අපි වැය කරනවා මේ R&D සඳහා. 1.2ක්. මේක මැලේසියාවේ 1%, තායිලන්තයේ 1.2%, දකුණු කොරියාවේ 4.6%, ජපානයේ 3.6%, ඇමරිකාව 3.5%, චීනය 3%ක් ලෙස වෙන් කරමින් සීක්‍රෙන් දියුණු වූ රාජ්‍ය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව තුළ සිදුකරන සීමිත පර්යේෂණුවද ආර්ථික සාමාජ්‍ය සංවර්ධන නිසි දායක කරගෙන නොමැත. ඒ නිසා පිටු හතක් වැය කරලා තියෙනවා. මේ පිටු හතක් වැය කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ අයවැයට ගියාම ඔබගේ මංගල අයවැයට මේ රජයේ මංගල අයවැයට ඒකේ වියදම් කළා තියෙනවා. වියදම් කිරීමට නියමිත කරලා තියෙනවා ආයතන 17ක් තිබෙනවා බිලියන 5ක්. මේ බිලියන 5ත් ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් බැලුවම වැඩියෙන්ම මේකේ වියදම් කරන්නට බලාපොරොත්තු වෙන්නේ වැය කරන්නට බලාපොරොත්තු වෙන්නේ පුනරාවර්තන වියදම් සඳහා, මූලධන වියදම් සඳහා නෙමෙයි. එතකොට මේකේ අපිට හොයාගන්නට බෑ ඔබගේ ඒ දේශපාලන වේදිකාවේ කතා කරපු දර්ශනය සඳහා අයවැයෙන් මුදල් වෙන් කරන ආකාරය. මම මේක හරියට කියව ගත්තා නම් මෙහි තියෙන්නේ පර්යේෂණ ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මිලියන 10ක් සහ හැකියා වර්ධනය සඳහා මිලියන 7ක්. අනෙකුත් සියල්ල මට පේන්නේ නැහැ. මෙන්න මේ අනාගත දැක්ම, විශාල අනාගත දැක්මක් මේක සාකච්ඡා වෙනවා. ඒ සඳහා මුදලක් වැය වෙනවා. ඉතින් ගරු කථානායකතුමනි, මේ තත්ත්වය තුළ අපි සංවාදයට ලක් කළ යුතුයි. මේ අත මුව හමට මෙන් අපි තලමින් කතා කරන පසුගිය රජයන් විසින් නොගත්තායයි කියන ඒ උපාය මාර්ගික තීරණ දැන් වෙනස් වෙලා ගන්නේ කොහොමද? කරු කථානායකතුමනි, අපේ රටේ මිනිස්සු 68%, 70%ක් මේ දත්ත එලෙසම නිවැරදි නොවුනත් ආසන්න වශයෙන් දුගී සහ අන්ත දුගීයයි. ගරු ජනාධිපතිතුමාගේ වචනයෙන්ම කිව්වොත් තියෙනවා දුගී සහ අන්ත දුගී. මොනතරම් පවුද ගරු කථානායකතුමනි මේ රටේ මිනිස්සු මෙවැනි තත්ත්වයකට පත්වීම ගැන? ඉතින් මේකට හේතුව වෙලා තියෙන මේ අපේ මව්බිමේ ශක්්‍යතාවය, ඒ විභවතාවයන්, අපේ මිනිස්සුන්ගේ ඒ හැකියාව අපි හඳුනා නොගෙන අවතක්සේරු කරලා මේ විදියට කටයුතු කරන නිසා අපේ ජාතික ආදායමෙන් 68%ක් අද ණයසා පොලී ගෙවන්න යොදා ගන්නව නම් 32%ට වඩා විශාල ප්‍රමාණයක් ඉතුරුවෙච්ච 32%ක් වන ප්‍රතිශතයෙන් විශාල ප්‍රමාණයක් අපේම අපනයනකරුවන් අපනයන කරන ආදායම ලංකාවට ගේන්නේ නැත්නම්, ඒ වගේම බහුජාතික සමාගම් විසින් අපේ මේ ධනය අරගෙන යනවනම් අපේ මිනිස්සු ජීවත් කරවන්න ඉතුරු වෙලා තියෙන්නේ මොනතරම් සොච්චමක්ද? මේ මිනිස්සු දුකී අන්ත දුකී උනේ ඒ නිසා නොවේද? දැන් ඔබ රජය බලයට එන්නේ, NPP රජය බලයට එන්නේ අපේ ගරු කථානායකතුමනි මෙවැනි තත්ත්වයක් තුළ මේ වෙනසක් කිරීම සඳහා. මේ මිනිස්සු දුගී දුප්පත් භාවයෙන් මුදවාගෙන සුඛිත මුදිත කිරීම සඳහා. ඉතින් ඒ සඳහා කොයි විදියටද අපි මේ අයවැය යොදාගෙන තියෙන්නේ? මේ අයවැයේ කොතනද තියෙන්නේ? අපි ධනෝත්පාදනයක් කරන බව, මේ ධනෝත්පාදනය වෙන විදිහ, ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය තුළින් කොහොමද ඔබ මෙන්න මේ නව පර්යේෂණ කරලා ඒ පර්යේෂණ තුළින් අපි කොහොමද අපේ කෘෂිකර්මාන්තයේ ඒ කාර්යක්ෂමතාවය දියුණු කරගන්නා නව භෝග වර්ග, නව බීජ වර්ග හොයාගන්නේ කොහොමද? දැන් අපි දැක්කා ඉන්දියාවේ අගම ඉන්දියාවේ මුදල් ඇමතිතුමිය ඇයගේ ප්‍රකාශය කියනවා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා ඇයගේ අයවැයෙන් මේ පර්යේෂණ සඳහා to find new varieties of rice which are more efficient in the agricultural practices එහෙම එකක් අපිට තියනවද නැහැ ඉතින් අද අපි ණය අරගෙන ණය ගෙවන ආර්ථිකයක් මිසක් ණය අරගෙන නව ප්‍රාග්ධනයක් නිර්මාණය කරන ආර්ථිකයක් නෙමෙයි නම් ඒ සඳහා කිසිදු දිශානතියක් අපිට මේ අයවැය තුල පෙනෙන්නේ නැත්නම් කතරම් සාධනීය ලෙස අපි ඔබ සමග මේ NPP රාජ්‍ය සමග ගනුදෙනු කරන්නට උත්සාහ කළත් මේ සාධාරණ විවේචනය නොකරම බෑ මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් අපි මේ අයවැය ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ අයවැයේ කොතනද ඔවුන්ට බලාපොරොත්තු තියාගන්නට පුළුවන් ඔවුන්ගේ ජීවිතය සතුටු වන ආකාරයේ තීරණ තීන්දු කොහොමද එන්නේ කොතනින්ද ඒක අපි හොයා බැලිය යුතු කරුණක් මේ අයවැය දෙස හොඳට බැලුවොත් අපි කිසිසේත්ම නිර්මාණශීලී නොවි මේ IMF කියන ඒ IMF අවශ්‍යතාවය සඳහා අර ක්‍රිස්ටලීනා මැතිනිය ළඟදී අපේ ජනාධිපතිතුමාට සුභාශිංසන සහ ප්‍රාර්ථනා එකතු කරලා තියෙනවා එතුමාට කියලා තියෙනවා අපේ ජනාධිපතිතුමා හොඳ ළමෙක් කියලා IMF එකේ වැඩේ හොඳටම කරගෙන යනවා කියලා මොකද්ද මේ IMF එකේ වැඩේ IMF එකේ වැඩේ තමයි අපිට අපේ රටේ ආදායම මත බදු පනවමින් මේ රටේ මිනිස්සු ඉතාම දුෂ්කර තත්ත්වයට පත් කරමින් ඔවුන්ගේ වැඩේ කරගන්න එක ඔවුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි ඔවුන්ට තියෙන ඔවුන්ගේ ඒ ආයතනයේ අපේක්ෂාවක් They have their own objective. So they are achieving their objective and they are thanking our president for helping them to achieve their objective. So there is something radically wrong. What happens in the process, Honorable Speaker, is that we are becoming poorer by the day. Ape garu agamathi thumiya man hitanne harunama sielu denama api නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණු ශ්‍රී ලාංකික පුරවැසියෝ අපිට තියෙනවා ලොකු වගකීමක් අපේ රටේ දෘෂ්ටි කෝණයෙන් අපේ රට ගොඩගන්නේ කොහොමද කියලා කල්පනා කරන්නට නිර්මාණශීලීව කටයුතු කරන්නට උපාය මාර්ගිකව උපායශීලීව කටයුතු කරන්නට එසේ කරමින් කෙසේ මේ බාහිර බලපෑම් තුලින් අපිට මොන බලපෑම ආවත් අපි කොහොමද අපේ මිනිස්සු බේරගන්නේ අපේ රට බේරගන්නේ කියලා කල්පනා කරන්නට විටින් විට LPP රජයේ අපේ ඇමතිතුමන්ලා පාවිච්චි කරනවා මේ ප්‍රභූ දේශපාලනය මේ ප්‍රභූන්ගේ දේශපාලනය කියලා මට ඒක තේරෙන්නේ නැහැ කොහොමද ඒක ඒ වචන එතෙන්ට එන්නේ කියලා මේ බොහෝ දෙනා ඔබ සියලු දෙනාම මගේ මිතුරන් බොහෝ දෙනෙක් අපි ඔක්කොම නිර්පපු අපි ඔක්කොම නිර්ධන අපි ආවේ වෙන පවුල් පසුබිමකින් අපිට විශාල වගකීමක් තියෙනවා අන්නේ අපි ආපු පසුබිමේ ඉන්න 70%කටත් වඩා මිනිස්සුන් වෙනුවෙන් කටයුතු කරන්නට IMF එක වෙනුවෙන් කටයුතු කරන්නට නෙමෙයි ක්‍රිස්ටලීනා අපේ අගමැතිතුමිය නෙමෙයිනේ ඒව බලාපොරොත්තුකුත් නැහැනේ ඉතින් එහෙනම් අපි කොහමද අපේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ ආර්ථිකය මෙහෙවන්නේ ඒ මේවීම සඳහා අපිට තියෙනවා අපේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම වගකීමක් මගේ මේ NPP මිත්‍රයෝ දන්නවා ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ට ආශිර්වාද කරපු පුද්ගලෙක් හැටියට ඔවුන් එක්ක සමීප වැඩ කරපු පුද්ගලෙක් හැටියට මම කෙතරම් නිර්ව්‍යාජව අවංකව කටයුතු කරාද ඔවුන් සමග හැම විටම විශ්වාසයක් ඇතුව විවිධ අවස්ථාවලදී ඒ මතුවුණු විචිකිච්ඡාවන් සැකයන් පසකලා මටත් තිබුණා බලාපොරොත්තුවක් මේ රට කවදා හරි ගොඩ එනවා දකින්නට එනිසා තමයි අපි දිගින් දිගටම මේ රටේ ලැබුණු හැම අවස්ථාවකදීම දේශපාලන මැදිහත්වීමක් කරමින් මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් නිවැරදි දිශානතියක් කරා ගෙනියන්නට පුළුවන් ආකාරයෙන් අපේ සහාය ලබා දෙන්නට හුදු පෞද්ගලික අභිමතාර්ථයන් පමණක් වෙනුවෙන් පෙනී නොසිට යම්කිසි නිස්සරණ අධ්‍යාශක යෙදෙමින් මේ රට වෙනුවෙන් පෙනී සිටින්නට ඒත් මට කලගාටු වෙනවා ගරු කතානායකතුමනි අපේ පරණ මිතුරන්ව මට පහර දෙනවා ඒක හොඳ නැහැ මම හතුරෙක් නෙමෙයි මම ඔබේ මිතුරෙක් අපේ දේශපාලන දර්ශනයත් ඔබගේ ඒ මූලික දේශපාලන දර්ශනය උඩු ඒ සමාජ ප්‍රතිසංස්කරණ වාදය සමාජවාදය දැන් ඔබ කොතරම් වෙනස් වුණත් දැන් කොම මොන වචනෙන් ඕක පාවිච්චි කළා ඔබ නියෝ ලිබරල් පාර්ක ගියත් අපි කැමති අපි ආශිර්වාද කරන අපි දකින ඒ දේ වෙනුවෙන් මම තවමත් ආසයි ඔබ නිවැරදි වෙනවා දකින්නට ඔබ නියෝජනය කරන ඒ ඔබ එදා නියෝජනය කරපු ඒ නිර්ධන පන්තිය මෙරටේ සුවහසක් ඒ ශ්‍රී ලාංකික අපේ බෞමිමට ආදරය කරන ඒ මිනිසුන්ගේ සිහින වෙනුවෙන් ඔබ සිටින පෙනී සිටිනවා දකින්නට මම හිතනවා ගරු කතානායකතුමනි මේ සිටින බොහෝ දෙනා අවංකවම තාමත් එක විශ්වාසය කරනවා ඇති නමුත් අවාසනාවකට වගේ මේ බොහෝ දෙනාගේ සිහිනයන් අද අපිට පැහැදිලිව දකින්නට පුළුවන් ඉෂ්ට නොවන බව. ඒ නිසා ඔබ දැන් පත්වෙලා තියෙන තත්ත්වය අපිට තේරෙනවා. ඔබට සාධාරණීකරණය කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ අයවැය මේ පිටරටින් ආනයනය කරන ලද අයවැයක් මේ අයවැයේ කොතනකවත් නැහැ. ඔබ ඔබගේ දේශපාලන වේදිකාවේ කතා කරපු ඒ නිෂ්පාදන ආර්ථිකය හැදෙන ආකාරය එහෙම නැත්නම් පසුව ඔබ භාවිතා කරන්නට පටන් ගත්ත ඒ ව්‍යවසායකත්වයන් දියුණු වෙන විදිහ විශේෂයෙන්ම මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ අපි බලාපොරොත්තු වුණා විශාල මුදලක් වෙන් කරાવી නව නිර්මාණ සහ නව උත්පාදනය සඳහා එමගින් අපි බලාපොරොත්තු වෙන්න තිබුණා අපි විශාල ගමනක් යයි කියලා හැබැයි ඒක එහෙම වෙලා නැහැ අද අපි ඉදිරිපත් කරන කරුණු ඔබ නිර්වචනය කරන්නේ මේ මොනවද කතා කරන්නේ මේගොල්ලා මේගොල්ලෝ ඇවිල්ලා කියන කරුණු විශේෂයෙන්ම මට පෞද්ගලිකව මගේ මිත්‍රයා කිව්වා මම ප්‍රාදේශීය සභාවකටවත් ගිහිල්ලා නැතුව ඇවිල්ලා මේ උපදෙස් දෙන්න හදනවා කියලා මගේ මිතුරා මම දන්නවා එහෙම හිතලා කිව්වේ නෑ එතුමා දන්න නිසා කොමුණත් මේක මේ ප්‍රාදේශීය සභාවකට ගිහිල්ලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේකට අවශ්‍යයි අද ගෝලීය තරගකාරීත්වයට මූණ දෙන්නට පුළුවන් තරම් වූ විශාල නිර්මාණශීලීත්වයක් අවදානම් ගැනීමේ හැකියාවක් අපිට අවශ්‍යයි ජාතියක් හැටියට ජාතියක් හැටියට අපිට අවශ්‍යයි අපි ඒ අද මූණ දෙන ඒ ගෝලීය අභියෝගයන්ට කෙතරම් දුරට උපායශීලීව මූණ දෙනවද කියලා කටයුතු කරන්නට ඉතින් දැන් මගේ මිත්‍රයා කිව්ව විදියට දැන් මෙතන එතුමාට අමතක වුණා මෙතන ඉන්න බහුතරයක්ම මේ ඇමතිවරු බහුතරයම ගිහිල්ලත් නැහැ ප්‍රාදේශීය සභාවකටවත් මම සන්තෝෂත් වෙනවා ප්‍රාදේශීය සභාවකට නොගින් මගේ ගොඩක් මිත්‍රයෝ මේ වෙනත් අත්දැකීම් ලබාගෙන මේ පාර්ලිමේන්තුවට ආපු එක කොමුණත් දැන් මේ රටක් ඉස්සරහට යන්න නම් දැන් අපි මිත්‍රයා ඇමරිකාවේ හිටියනම් අද අපේ ට්‍රම්ප් මහත්තයාට chance එකක් නැහැ මොකද එතුමා ප්‍රාදේශීය සභාවකට ගිහිල්ලා නැහැ අර ඉන්දුනීසියාව අවුරුදු 10ක් පාලනය කරපු ජෝකොවි ඔහු වඩු කාර්මික ශිල්පියෙක් වෙලා පස්සේ ව්‍යවසායකයෙක් වෙලා ඒ රටේ හොඳ ගෘහ භාණ්ඩ අපනයනය කරපු කෙනෙක්. ඔහු තමයි මං හිතන්නේ ඉන්දුනීසියාවදටත් සමරන්නේ දක්ෂතම ඒ රටේ පහළ වුණු නායකය හැටිය. එතකොට අපේ ලී කුවන් යූ මහත්තයත් ප්‍රාදේශීය සභාවකට ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා අපි කරුණු කිව්වම එහෙම ඒ තත්ත්වයටපත් නොකර විශේෂයෙන්ම මම ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු කීපයක් ගෙනත් දැක්කුවා. මම වචනෙත් පාවිච්චි කරා සෙනෙහසෙන් කියන්නේ වැරදියට වටහා ගන්න එපා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? මං ගෙනත් මම ඉදිරිපත් කරපු කරුණු අතර මම කිව්වා මේ ඉන්ටෙලිජන්ස් බ්‍රීෆින් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ආධුනික බව නිසා තරහකින් නෙමෙයි කිව්වේ. එතකොට අපේ සිකියුරිටි කවුන්සිල් එකේ ප්‍රශ්නයක් තියෙනවා. තරහකින් නෙමෙයි කිව්වේ. මම විසඳුමකුත් කිව්වා. අපි දාමු අර නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසර් කෙනෙක් වගේ කෙනෙක් හොඳ කෙනෙක්ව දාලා. ඔබගේ පාක්ෂිකෙක් හරි කමක් නැහැ. අර ඉන්නවා කීප දෙනෙක්, මට නම් කරලා දෙන්නත් පුළුවන්. අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා දන්නවා. ඉතින් ඒක අපිට හොඳට උදව් කරන්න පුළුවන්. හැබැයි අපේ ජනාධිපතිතුමා කඩාගෙන ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඔය වලුත් තමයි බලා ගන්න මොකද්ද කියලා ගියා. එහෙම නෙමෙයි මේක වෙන්නට ඕන. මේක හොඳ සංවාදයකින් විසඳෙන්නට ඕන. අද හිටපු පොලිස් මැතිතුමා ඔයා ගන්න නැහැ. මම ඕක තමයි කිව්වේ. දැන් වෙලා තියෙන්නේ බුද්ධි තොරතුරු රැස් කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයිද? එහෙම නැත්නම් එතුමා අපේ ජනාධිපතිතුමා කොහරි දන්නතරකද ඉන්නේ? එහෙම නැත්නම් බුද්ධි තොරතුරු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ කියන්න ගියේ ගරු කතානායකතුමනි, අපි මේ රටේ මේ නිර්මාණශීලී ශක්්‍යතාවය ගැන විශ්වාස කරන මේ රටේ ඓතිහාසිකව අපි වර්ධනය කරගෙන ඒ බුද්ධිය අපිට තියෙන ඒ බුද්ධිමත් බව, ඒ තර්කානුකූල බව, විද්‍යාත්මකව සිටීමේ හැකියාව අපිට ඓතිහාසික උරුමුණු දෙයක්. ඒ උරුමය තුළ කටයුතු කරමින් මේ රට ඉදිරියට ගෙනියන්නට අපි උත්සාහ කරන්නට ඕන. අපි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ කිව් පාලියට මේ බටහිර විද්‍යාවේ පටලවා ගන්නම නරකයි. අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය සભ્યත්වය තුළ අපි බොහොම විද්‍යාත්මක මිනිස්සු. යේ ධම්මා හේතුඵලව. මේක තමයි අපි කිව්වේ හේතුඵලවාදය කියලා. ඒක තමයි තාර්කිකව සිටීමේ හැකියාව. ඉතින් මේක තිබුණු අපි අදයි මේ බජට් එක පිටරටින් හදලා ගේන්නේ. ඇයි අපි අද උදාන වාක්‍ය කියන්නේ මේ පිටරට සුදු මැතිනියක් කිව්වම ඔබ හොඳට වැඩේ කරලා තිනවා කියලා? ඒක අපිට කියන්න දෙන්නට ඕන අපේ ජනාධිපතිතුමා. අපි කියන්න ඕනේ තුමට. ඔබතුමා තබුත්තේකම ඉඳලා ඇවිල්ලා, ඔබතුමා කැලණිය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා, ඔබතුමා ඔබගේ නිර්ධන පාන්තික වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරලා මේ ජනාධිපති පුටුවේ වාඩි වෙලා මේ රටේ මිනිස්සු බේරගන්න, මේ රටේ මිනිස්සුන්ගේ ඒ සතුට නිර්මාණය කරන්න ඔබ මේ මහන්සි වුණා කියලා අපිට කියන්න දෙන්න. ඒ සඳහායි ඔබතුමා කටයුතු කළ යුත්තේ. ඔබතුමා දිගින් දිගට අපි හිතනවා නම් මේ අපි උගුලකට අහුවෙලා නැහැ. අපි බොහොම හොඳට වැඩේ යනවා කියලා මම බොහොමත්ම කඩගාටු වෙනවා ගරු කතානායකතුමනි. අපි අපේ සතුරා හඳුනාගත යුතුයි. අපේ සතුරා හඳුනාගත යුතුයි.
ඔන්නබල් මෙම්බර් යූ හැව් 2 මිනිස්.
ඒ නිසා අවසාන වශයෙන් මම මේ කියන්නට උත්සාහ කරන ප්‍රධාන කාරණය තමයි අපිට නැහැ අපේ රට ඉස්සරහට යන වැඩපිළිවෙලක කිසිම සේයාවක් මේ අයවැය තුල. අවසාන වශයෙන් මම ඒ මිනිත්තු දෙක තුල කියන්නට ඕන මේ ඩිජිටල් වැඩේ ගැන ඒකටත් පිටුවක් දීලා තිනවා. දැන් මේක ඇත්ත වශයෙන්ම මේ පිටුව ඔබගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. මේ පොඩක් පැටලිලා වගේ මට හිතෙනවා. කොහොම වුණත් මේක දෙකකට බෙදා ගන්නට ඕන. ඩිජිටල් කරණය සහ ඩිජිටල් ආර්ථිකය. ඩිජිටල් කරණය ගැන මම මට ඩිජිටල් කියන වචනේ දන්න දවස් ඉඳලා මම කතා කරා. මම කිව්වා මේ රට ඩිජිටලයිස් කරන්නට ඕන. මේ ඩිජිටලයිස් කරනවා කියන්නේ මම විශ්වාස කරන විදිහට අර අනන්‍ය අංකය නිකුත් කරමින් සියලු පුරවැසියන් එකම user interface එකට ගෙනල්ලා එකම අංකයකින් කටයුතු කරන්නට ඕන. නමුත් මේ බජට් එකේ ප්ලාස්ටික් කාඩ් ගන්න මම හිතන්නේ බිලියන් 2ක් විතර දාලා තියෙනවා. අර මොසිප් එක ගේන එක මම හිතන්නේ ඒක ඉන්දියාවෙන් හම්බු වෙයි. ඒ නිසා ඒක බජට් එකේ නැති වුණාට කමන්නේ නැහැ. හැබැයි මම කියන්නට ඕන අපි මේ ගැන කතා කරනකොට අපේ ජනාධිපතිතුමා අපිත් එක්ක උරණ වුණා. එතුමා කිව්වා මේ දත්ත හොරගම් කරන්න හදනවා ඉන්දියාවෙන්. ඒක නිසා මේක කරන්න දෙන්න බෑ. ඇයි මේ ජීව දත්ත හැඳුනුම් අංකයකට? එතුමා ඒ කතා කරපු විදිහට අපි හිතුවා එතුමා අපේ දේශීය ව්‍යවසායකින් අවස්ථාවක් දෙවි මේක නිර්මාණය කරන්න කියලා. ඒ මොනවා නම් හොඳයි. හැබැයි දැන් එතුමාත් පිළි අරගෙන තියෙනවා.
Honorable member, your time is over.
මට විනාඩි 5ක් දාන්ත කරුණාතිලක මැතිතුමාට නැවතත් සූති. ඉතින් දැන් අර ඔය ඕකට විරුද්ධ වුණ නිසා මේක කොච්චර පරක් වුණාද? මේ කොච්චර පරක් වුණ නිසා අද අපිට බදු ආදායම එකතු කරගන්නට බැරි වෙලා තියෙනවා. නිවැරදිව අපනයනෙන් පිටරට යන ඒ නවතින ආදායම ගේන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසාම අපි කොච්චර දුප්පත් වෙලා තියෙනවද? ඉතින් ඒක නිසා මම යෝජනා කරනවා මම අවාසනාවකට වගේ ගරු කථානායකතුමනි මේ අයවැය තුල මේ මුදල් වෙන් කරලා තියෙන ආකාරයත් ඒ වගේම if you look at this major investment projects ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති තුල මේ ඩිජිටල් කරණය සඳහා ඇත්තටම මේකේ කියන විදිහටම මේක පරණ ව්‍යාපෘතියක් කියලා තිනවා. මොකද මේකේ ආරම්භක දිනේම දාලා තියෙන්නේ මේ 2021. හැබැයි මුදල් වැය කිරීමට බලාපොරොත්තු වෙන ආකාරය දිහා බැලුවම මේක අවුරුදු 5ම ඇදගෙන යන බවක් පේනවා. දැන් අපි අපේ උපාය මාර්ගික වැඩපිළිවෙල තුල අපි යෝජනා කරා මේක මාස 6න් කරමු. අපි ජාතියම පෙළගස්සලා මේ ක්ලීන් ශ්‍රී ලංකා වගේ නරකත් නැහැ අර මිලියන 50යි කියලා දාලා තිබුණා ජනාධිපති වැයශීර්ෂය. හැබැයි බලනකොට ඒක මිලියන 5000යි 5050යි දැන්. අන්න ඒ සල්ලි ටිකත් මේකට අරගෙන ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකා හදන්න නම් we need to bring this unique ID number. That should be the priority, Honorable Speaker. ඒක ප්‍රමුඛතාවය. ක්ලීන් ශ්‍රී ලංකා කරනවා කියලා අපි මේ දැන්ටමත් ඉන්න මිනිස්සු ටිකක් අල්ලගෙන ගිහිල්ලා මේ වෙරළ සුද්ධ කරලා හරියන්නේ නැහැ. කුණු අවුලලා හරියන්නේ නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා හදන්න නම් අපි මේ යුනික් ඩිජිටල් ID එක වහාම ගේන්නට ඕන. අවුරුදු 5කින් ගනනලා වැඩක් නැහැ. ඉතින් අපි යෝජනා කරනවා අපේ NPP ඇමතිතුමන්ලට පෙවිසියට අදාළ ඉන්න ඇමතිතුමන්ලට මේ ගැන බලන්න. මේ ගැන බලලා ඉක්මනට මොනවා හරි කරන්න. දෙවැනි එක තමයි ගරු කථානායකතුමනි ඩිජිටල් ආර්ථිකය. ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීම සඳහා ඔබගේ අපේක්ෂාවන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා තියෙනවා. දැන් ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීම සඳහා ඩිජිටල් ව්‍යවසායකින් හඳුනා ගනිමින් ඔවුන්ට උදව් කරනවා වෙනුවට බද්දක් ගහලා තියෙනවා. දැන් බද්ද සාධාරණීකරමින් කරණය කරමින් ඉන්නවා. ඒක කියන කරුණු වැහුවම කියන්නේ ඔක්කොම බදු ගෙවන්නට ඕන කියලා. හැබැයි අපි හඳුනාගත් ශේෂ්ත්‍ර ඉදිරියට ගෙනියමින් අපේ රටට ඩොලර් උත්පාදනය කිරීම සඳහා ඔවුන්ට විශේෂ දිරිමත් කිරීමක් කිරීමට අවශ්‍ය නම් අපි ඔවුන්ට යම් බදු සහනයක් අවුරුද්දක් දෙකක් දුන්නට වරදක් නෑ. එතකොට අපිට තව ඩොලර් ටිකක් ගේනවා විතරක් නෙමෙයි මේ ඩිජිටල් ව්‍යවසායකින් විශේෂයෙන්ම ස්ටාර්ට්අප්ස් මේ ඇප්ස් හදන අය මේ ඇප්ස් හදා පිටරට විකුණන අය මේගොල්ලෝ උනන්දු කරන්න තිබුණා. හැබැයි මේ දුන්න පණිවිඩය ඉතාම නරකයි. අපේ දේශීය ව්‍යවසායකින් විශේෂයෙන්ම තාරුණ්‍ය දෘෂ්ටිකෝණයෙන් ඔවුන්ට ඒ තිබුණු සිහින හදාවැටෙනවා මිසක් ඒකෙන් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. එනිසා ගරු කතානායකතුමනි මම නැවතත් යෝජනා කරනවා තෝරාගත් ශ්‍රේෂ්ඨයක් හැටියට මේ ඩිජිටල් ව්‍යවසායකින් විසින් නිර්මාණය කරන ලද ඒ සේවාවන්ට බදු අය කිරීමෙන් වළකින ලෙස ඒවගේම ගරු සභානායකතුමා මෙතන නැහැ ඇමතිතුමා කියපු යම් ප්‍රකාශයක් නිසා මගේ හිත පොඩ්ඩක් රිදුනා. එතුමා සඳහන් කරා මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රිය එකේ මේ ගොඩනැගිලි ශේෂ්ත්‍රයේ අර ක්ලේම්ස් දැන් අර පාඩුවක් වුණාම කොන්ත්‍රාත්වරු ඉල්ලන ඉල්ලීම් ඒ ඉල්ලීම් කරන කිරීම සඳහා පාවිච්චි කරන මේ ආයතන the professional institutions that they use to get their claims justified එතුමා කිව්වා පොලිසියෙන් දාලා අල්ලනවා කියලා ඒගොල්ලෝ ඒ ආයතන දැන් ඒ වුණාම මම නීතිඥ අපරාධ කියන්න බෑ මම උසාවිය යන්න ඇති නිසා මම බේරෙනවා ඒ කියන්නේ මේ ඒ professional ආයතන වලට තර්ජනය කරා මේ ඒ ක්ලේම් සකස් කරලා ඉදිරිපත් කරන ආයතන වලට
your time is over honorable member
one minute honorable speaker now That is very wrong of him. I in fact seek a clarification and I think he should apologize from these are all professionals. In fact, they bring billions of money from abroad by working as professionals. So, I must actually draw your attention.
Honorable member, you have to stop.
Just one second. This Chandana Jayarath, the one you have appointed as the CEDA chairman, Here in this book, arguing construction claims. Then me metuma, then obatuma alatte ke inna, etuma liyapu pota, me kanuwa tamai me claims danne. Me okkoma Lankawa inna vyavasayake horu kiyana sankalpaya nisa.
Honorable member, please stop.
One second.
Sir, no.
මේ ඔක්කොම ඉන්න අය ව්‍යවසායකයේ හුරු කීය මේ විදියට කටයුතු කිරීම ගැන බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන මම විපක්ෂ නායකතුමාටත් ගරුගායන්ත කරුණාතිලගේ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. Thank you very much.